ඔබ රැඳි සිටින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසෙන්න sbs.com.au/sinhala වෙබ්අඩවියට.
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වන ප්‍රවෘත්ති සැනින් සමීප කරයි.
අදත් අපි එහෙමනම් ලෝවටා විදෙස්විත්ති සමාලෝචනය වෙන් කරගන්නේ කොරෝනා වෛරස ව්‍යාප්තිය සම්බන්ධව ලෝකයෙන් අපිට ඇහෙන සුවිශේෂී ප්‍රවෘත්ති පිළිබඳව සමාලෝචනය කියදෙන්නට. මේ කර්තව්‍යයට සුපුරුදු ලෙසින් දැන් ශ්‍රී ලංකාවේ සිට සූදානමින් සිටිනවා ප්‍රංශ ප්‍රවෘත්ති සේවයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානියා විදිහට මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. අමල් ආයිබෝවන්. අපි මුලින්ම කොරෝනා වසංගතය සම්බන්ධව එහි ව්‍යාප්තිය පිළිබඳව සමස්ත ලෝකීන් වාර්තාවන තත්වයෙන් අද සාකච්ඡාව ආරම්භ කරමුම.
දිලුක්ෂි, දැන් මේ වෙනකොට මුළු ලෝකයේම ආසාදිතයන්ගේ සංඛ්‍යාව 116ට ආසන්න වෙලා තියෙනවා. ඒ වගේම මරණ සංඛ්‍යාව 100,000කට ඉතාමත්ම කිට්ටු කරලා තියෙනවා. දැන් මේ වෙනකොට 94,850ක් ලෝකේ පුරා මේ කොරෝනා වෛරසය නිසා ජීවිතක්ෂයට පත් වුණා කියලා වාර්තා වෙනවා. ඒ එක්කම 350,000කට අධික පිරිසකුත් මේ වෙනකොට මේ රෝගියට ගොදුරු වෙලා නමුත් සම්පූර්ණ සුවය ලැබලා තියෙනවා. ඒ එක්කම අපි බැලුවොත් ඇමරිකාව සහ යුරෝපය බැලුවොත් ඔවුන්ගේ මරණ සංඛ්‍යාව උච්චතම තත්ත්වයට ඇවිල්ලා දැන් එක්තරා විදිහකට මේ වෛරසයේ ආසාදිතයන්ගේ සංඛ්‍යාවත් ඒ වගේම මරණ සංඛ්‍යාවත් යම් කිසි විදිහකට ඒ ප්‍රස්ථාරය පොඩ්ඩක් පල්ලෙහාට නැඹුරු වන තත්ත්වයකට ඇවිල්ලා තියෙනවා කියලා වෛද්‍ය පැත්තෙන් බලපුවාම අපිට පොඩි බලාපොරොත්තුවක් වෙන තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා. ලෝකේ මේ ප්‍රබල විදිහටම මේ වසංගතය පැතිරිච්ච ප්‍රදේශවල යම් කිසි අඩුවීමක් ඉදිරි දින කිහිපෙදී දකින්න පුළුවන් කියලා.
අපි මේ ළඟට සලකා බලමු අමල්. සමස්ත ලෝකයේම මේ විවිධ ස්වරූපයෙන් කොරෝනා වසංගත ව්‍යාප්තිය වාර්තාවෙන් අතරතුරේදී රටවල් කිහිපයක් පිළිබඳව සමස්ත ලෝකයේම අවධානය යොමු වුණා. මොකද ඒ රටවල් දරුණු ලෙසින් මේ උවදුරට ගොදුරුණු රටවල් විදිහට. දැන් නම් උඩින්ම ඉන්නේ ඇමරිකාව, එතකොට යුරෝපීය රටවල් විදිහට ස්පාඤ්ඤ, ඉතාලිය, ප්‍රංශය වගේ රටවල් මෙහිදී කැපී පෙනුණා. අපි මේ රටවල් වල මේ වෙනකොට වාර්තාවෙන් අලුත්ම තත්ත්වය පිළිබඳවත් මේ ළඟට ඔබෙන් දැනගන්න කැමතියි.
ඉල්ලුක්ෂි, අපි ගත්තොත් ආසාදිතයන්ගේ සංඛ්‍යාව බැලුවොත් ඉදිරියෙන් ඉන්න ඇමරිකාව තමයි 105,000කට ආසන්න ආසාදිතයන් සංඛ්‍යාවක් දැන් ඇමරිකාවෙන් වාර්තා වෙලා තියෙනවා. ඒ එක්කම ඇමරිකාවේ එක දවසකට ඇතිවෙච්ච වැඩිම මරණ සංඛ්‍යාව හැටියට ඊයේ දවස වෙනකොට ඇමරිකාවේ වාර්තා වුණා 1,000කට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා. මේ වෙනකොට ඇමරිකා එක්සත් ජනපදයේ 16,000කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත් වෙලා ඒ වගේම 25,000ක් සුවය ලැබලා තියෙනවා. මේ වෙනකොට මරණ සංඛ්‍යාව හැටියට තවමත් ලෝකයේ ඉදිරියෙන් හිටින්නේ ඉතාලියයි. ඉතාලියේ මරණ සංඛ්‍යාව 18,000ක් ඉක්මවා ගිහිල්ලා තියෙනවා. ඇමරිකාවේ 16,000ක් තියෙනකොට ඉතාලියේ 18,000යි. දැනට සෙනෙන විදිහට ඇමරිකාව තව දින කිහිපයකින් බොහෝ විට ඉතාලිය අභිබවා යන්න පුළුවන් මරණ සංඛ්‍යාවෙන්. ඊට අමතරව යුරෝපයේ ප්‍රධානම කොරෝනා වෛරසයට ගොදුරු වෙච්ච ඉතාලියේ මේ වෙනකොට ඒ මරණ සංඛ්‍යාව පොඩි අඩුවීමක් පහුගිය දවස් දෙකේදී වාර්තා වෙලා තියෙනවා. තුන්වන ස්ථානයේ සිටින ස්පාඤ්ඤ ඔවුන්ගේ මරණ සංඛ්‍යාව මේ වෙනකොට 15,000 ඉක්මවා ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ ප්‍රංශයේ ආසාදිතයන්ගේ සංඛ්‍යාව 120,000කට වගේ කිට්ටු කරලා ඔවුන්ගේ ජීවිතක්ෂයට පත් වෙච්ච සංඛ්‍යාව 12,000 ඉක්මවා ගිහිල්ලා තියෙනවා. ඉතින් යුරෝපයේ දැඩි වශයෙන්ම මේ වෙනකොට පීඩාවට පත් වෙලා තියෙන ඉතාලිය, ස්පාඤ්ඤ සහ ෆ්‍රාන්සේ කියන රටවල් තුනයි. නමුත් සමස්තයක් හැටියට ඇමරිකා එක්සත් ජනපදයේ බොහෝ විට අද හෝ හෙට වෙනකොට මරණ සංඛ්‍යාව පැත්තෙනුත් ඉතාලිය අභිබවා යන තත්ත්වයකට මුහුණ පාලා තියෙනවා.
අමල්, දැන් ඔබ සඳහන් කරපු ආකාරයට මේ වෙනකොට ආසාදිතයන්ගේ පැත්තෙන් බැලුවහම වැඩිම ආසාදිත ප්‍රමාණයක් වාර්තා වන ඇමරිකාවෙන් යම් සුවිශේෂී ආරංචියක් වාර්තා වෙනවා. අප්‍රිකානු සම්භවයක් සහිත ඇමරිකානුවන් අතර මේ රෝග ආසාදිත ප්‍රමාණය වැඩි වෙමින් යනවා කියලා. මේකට හේතුවක් විදිහට කුමක් හෝ කාරණාවක් දක්වනවද ඇමරිකාව පැත්තෙන්?
බැලුවොත් ඉලිනොයි ප්‍රාන්තේ, ඒ කියන්නේ චිකාගෝ අගනුවර තියෙන ඉලිනොයි ප්‍රාන්තේ, ඔවුන් වාර්තා කරලා තියෙනවා මේ කොරෝනා වෛරසයෙන් වැඩියෙන්ම මරණයට පත් වෙච්ච පුද්ගලයෝ බලපුවාම කළු ජාතික එමත්නම් අප්‍රිකන් ඇමරිකන් සම්භවයක් තියෙන උදවියට තමයි වැඩිපුරම මේ වෛරසයෙන් හානියක් සිද්ධ වෙලා තියෙන්නේ කියලා. ඉලිනොයි ප්‍රාන්තයේ තියෙන මරණ දිහා බලපුවාම ඒ මරණවලින් 3/2 වැඩි ප්‍රමාණයක් ඒ කළු ජාතික පුද්ගලයන් තමයි ඒ රෝගියට ගොදුරු වෙලා තියෙන්නේ. ඉලිනොයි ප්‍රාන්තයේ ඉන්න අප්‍රිකන් ඇමරිකන් ජනගහනය 30% වගේ ප්‍රමාණයක් තමයි ඉන්නේ. ප්‍රධාන කාරණාවට දක්වන්නේ බොහෝ අවස්ථාවලට වලදී ඔවුන්ට ඒ සෞඛ්‍ය පහසුකම් ලබා ගැනීමට තියෙන අපහසුතාවය, දුප්පත්කම, දරිද්‍රතාවය වගේ කරුණු නිසා ඔවුන්ට ඒ සෞඛ්‍ය සේවා ලබා ගැනීමේ තියෙන දුෂ්කරතාව නිසා සමහර අවස්ථාවලදී ඔවුන් කරන රැකියාවල ස්වභාවය නිසා විශේෂයෙන්ම මහජනතාව සමග ගැවසෙන ස්ථානවල රැකියාව රියදුරන් හැටියට කටයුතු කිරීම එහෙම නැත්නම් ඒ වගේ දේවල් නිසා ඔවුන් මේ රෝගයේ වැළඳීමේ ප්‍රවණතාවයත් වැඩි කියලා තමයි දැනට ඇමරිකාවෙන් වාර්තා වෙලා තියෙන්නේ.
අපි මේ ඊළඟට විශාල වශයෙන් රෝගීන් වාර්තා වෙන බ්‍රිතාන්‍ය දේශයට හැරෙමු. අපි දන්නවා බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන්ට කොරෝනා වෛරස ආසාදනය සිද්ධ වෙලා තිබුණා. ඊට පස්සේ තත්ත්වය අසාධ්‍ය වීම නිසා මේ ගෙවිලගේ සතියේදී බොරිස් ජොන්සන් මහතා එංගලන්තයේ රෝහලක දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරනු ලැබුවා. දැන් බ්‍රිතාන්‍ය අගමැතිවරයාගේ තත්ත්වය සහ බ්‍රිතාන්‍යයෙන් මේ කොරෝනා ආසාදිතයන් සම්බන්ධ වාර්තා වෙන නවතම තොරතුරු මොනවාද?
දිලක්ෂි, බ්‍රිතාන්‍යත් මේ වෙනකොට 8,000 ආසන්න ප්‍රමාණයන් ජීවිතක්ෂයට පත් කරලා තියෙනවා. ආසාදිතයන්ගේ සංඛ්‍යාව දැනට 65,000 තමයි වාර්තා වෙන්නේ. නමුත් මේ සංඛ්‍යාව ප්‍රබලව ඉහළ ගියොත් බ්‍රිතාන්‍යයේ තියෙන රෝහල් වලට මේක දරා ගන්න බැරි තත්ත්වයක් උද්ගත වෙයි කියන ඒ බිය දැන් මතුවෙලා තියෙනවා. බොරිස් ජොන්සන් අග්‍රාමාත්‍යවරයා දින 2 වැඩි සත්කාරයකින් ඉඳලා මීට සුළු වේලාවකට කලින් ඔහුව සාමාන්‍ය වාට්ටුවකට යවුවයි කියලා තමයි වාර්තා වෙන්නේ. ඔහුගේ තත්ත්වය හොඳ අතට පත් වෙලා තියෙනවායි කියලා. ඔහු දැඩි සත්කාරයකගේ ඉන්න අවස්ථාවේදී ඔහුට ඔක්සිජන් ලබා දෙන්න සිද්ධ වුණා කියලත් වාර්තා වෙනවා. විශේෂයෙන්ම මේ පෙනහළු වලට මේක බලපාන නිසා ඔහුගේ තත්ත්වය බැරෑරුම් වෙච්ච නිසා තමයි ඔහුව දවස් 2 දැඩි සත්කාරයකට ගෙනහිල්ලා එතනදී ඔහුට ඔක්සිජන් ලබා දෙන්නට සිද්ධ වුණේ. දැන් නම් ඔහුගේ තත්ත්වය හොඳයි. නමුත් ඔහුට නැවත තමන්ගේ සම්පූර්ණ රාජකාරියට පැමිණෙන්න නම් සති 2 යයි කියලා තමයි විශ්වාස කරන්නේ.
අපිට තවත් විශේෂිත තොරතුරක් වාර්තා වෙනවා චීනයේ පැත්තේ. නම චීනයේ කොරෝනා වෛරස තත්ත්වය සමනයකට පත්වෙමින් යන්නේ. අපිට වාර්තා වෙනවා චීනයේ මේ කොරෝනා වෛරස තත්ත්වය හටගත්ත වූහාන් නගරයේ දෛනික කටයුතු දැන් සාමාන්‍ය පරිදි ආරම්භ වෙලා තියෙනවා කියලා. රෝගීන් වාර්තා වීමකුත් පසුගිය දින කිහිපය තුළ අපිට දකින්නට ලැබුණේ නැහැ චීනයෙන්. නමුත් චීන ජනාධිපති ෂී ජින්පින් යම් අදහසක් පළ කරලා තිබුණා මේ කොරෝනා වෛරසයේ දෙවන රැල්ල සෙකන්ඩ් වේව් එක නැවතවතාවක් චීනයෙන් ආරම්භ වීමේ යම් අවධානමක් තියෙනවා කියලා. මොකද්ද මේ කාරණාවමල්? මේකට හේතු විදිහට මොනවද චීනෙන් වාර්තා වන්නේ?
ඔදිලක්ෂි, දැන් මේ වෙනකොට ඒ වුහාන් නගරය යථා තත්ත්වයට පත් වෙමින් තියෙනවා. ඔවුන් මාස 2 අධික කාලයක් මේ නගරේ සම්පූර්ණ වසා දමල තිබුණා. නමුත් මේ වෙනකොට චීනයේ ඔබ කිව්වා වගේම අලුත් වියක් ඇති වෙලා තියෙනවා. දෙවන වටේ මේ රෝගයේ පැතිර යාමේ ප්‍රවණතාවයක් තියෙන්න පුළුවන් කියලා ඒ අනුව දැන් චීනය ඒ දෙවන වටේ රෝගයේ ව්‍යාප්ත වීමේ කටයුත්ත පාලනය කිරීම සඳහා දැන් පියවර කීපයක් අරන් තියෙනවා. විශේෂයෙන්ම ඔවුන් සැක කරන්නේ කොරෝනා වෛරස ආසාදිතයන් පිටරටවල ඉන්න අය නැවතත් චීනයට පැමිණීම තුළින් ඒ දෙවන වටේ ආරම්භ වෙන්නට පුළුවන් කියලා. ඉතින් ඒ නිසා මේ වෙනකොට වුහාන් නගරය නැවත සම්පූර්ණයෙන් විවෘත කරාට අතර මේ වෛරසය ආරම්භ වුණා කියලා විශ්වාස කරන්නේ වුහාන් නගරේ. ඒ නගරය දැන් යථා තත්ත්වයට පත්වෙන අතරතුරේ සමහර අනෙකුත් නගරවල මේ තර්ජනය අලුතෙන් ඇති වෙන්නට පුළුවන් කියලා ඒ නගර වසා දමන තත්ත්වයට දැන් පත් වෙලා තියෙනවා. ඒ එක්කම අර තව මාස 3 විතර මේ දෙවන වටයක් ඇති වෙන්න පුළුවන් කියන දිය නිසා ඒ අලුත් පියවර චීනය ආරම්භ තියෙනවා. විශේෂම පිටරටින් චීනයට පැමිණෙන පුද්ගලයන් මේ වෛරසය ඔවුන් ගෙනෙන්නට පුළුවන් කියලා ඒ දිය නිසා දැන් ඔවුන්ව අනිවාර්යයෙන්ම නිරෝධාන කටයුතු වලට ලක් කරන්න ඔවුන් පියවර ආරම්භ තියෙනවා. මොකද ඔවුන්ගේ ලොකු බියක් තියෙනවා නැවතත් දෙවන වටයක් මේ වෛරසය පැතිරෙන්නට පුළුවන්. එහෙම වුණොත් ඒක තවත් කාලයක් චීනය ලොක්ඩවුන් කරන්න වෙයි කියන බිය නිසා තමයි මේ දැඩි පියවර දැන් අරගෙන තියෙන්නේ.
දැන් මේ කොරෝනා වෛරසය ව්‍යාප්ත වෙමින් තිබෙන ලෝකයේ කලාප පිළිබඳව අපි අවධානය යොමු කළ ඉතින් සාමාන්‍යයෙන් අපිට මේ වගේ වසංගත රෝග බොහෝ විට වාර්තා වෙන්නේ අප්‍රිකානු කලාපයෙන් දැඩිව ඒ කලාපයේ පැතිර යමින් තියෙන තත්වයක් තමයි මීට කලින් රෝග තත්ත්වවලදී විශේෂයෙන්ම එබෝලා කුරුලුන මේ වගේ මේ මීට කලින් හටගත්ත වසංගත රෝග පිළිබඳව කතා බහ කරද්දී තර්ජනාත්මක ප්‍රදේශයේ විදිහට අපි දැක්කේ අප්‍රිකානු කලාපය. මෙවර අප්‍රිකානු කලාපයේදට මේ අන්තිම භාගයේදී තමයි මේ රෝග ව්‍යාප්තිය පිළිබඳව අපිට අහන්නට ලැබුණේ. ඊට කලින් ප්‍රබල වනිත් කලාපවල පැතිර ගියා. අප්‍රිකානු කලාපයේ තත්ත්වය කොහොමද මේ වෙනකොටම?
දිර්ක්ෂි මෙතන ඇත්තටම ලෝක සෞඛ්‍ය සංවිධානයත් බොහොම දැඩි අවධානයෙන් හිටියේ අප්‍රිකානු කලාපය සම්බන්ධයෙන්. මොකද අප්‍රිකානු කලාපයේ තියෙන මහද්වීපයේ තියෙන රටවල්වල ඔවුන්ගේ සෞඛ්‍ය පද්ධතිය එතරම් ශක්තිමත් නැති නිසා මේ රෝගය පැතිරුණොත් ඒක ඔවුන්ට පාලනය කරගන්න බැරි තත්ත්වයක් ඇති වෙයි කියන ලොකු බියක් තිබුණා. නමුත් කිසියම් හේතුවක් නිසා අප්‍රිකානු කලාපයේ මේ රෝගය පැතිර යාමේ වේගය එතරම් ප්‍රබල නැති බවයි පෙනෙන්න තියෙනවා. උදාහරණයක් ඇරෙට ගත්තොත් දකුණු අප්‍රිකාව ගත්තොත් මේ වෙනකොට ඔවුන්ගේ ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2000කට අඩු ප්‍රමාණයක්. ඒ වගේම මේ රෝගයෙන් මියගිය සංඛ්‍යාව දැනට 18ක් හැටියට තමයි දකුණු අප්‍රිකාවේ වාර්තා වෙන්නේ. ඒ වගේම අපි බැලුවොත් කොංගෝ රාජ්‍ය වගේ බැලුවොත් ඔවුන්ට ආසාදිතයන්ගේ සංඛ්‍යාව 110ක් හැටියටත් මේ වෙනකොට කිසිම මරණයක් වාර්තා නොවිච්ච තත්ත්වයක් තමයි තියෙන්නේ. ඉතින් බොහෝ විට ඒ දේශගුණික තත්ත්වය නිසා ඒ දැඩි උෂ්ණ කලාපයක් නිසා බොහෝ විට මේ වෛරසය පැතිරවීමට ඒක බාධාවක් වෙලා තියෙන හැටියට තමයි විශ්වාස කරන්නේ. රෝගය දැනට ව්‍යාප්ත වුණාට ඒක අර අනෙකුත් කලාප වගේ සීතල රටවල වගේ ඒ දරුණු විදියට ඒක එතරම් ව්‍යාප්ත නොවන බවයි පෙනියන්නේ.
ඉන්දියාවේ තත්ත්වය පිළිබඳව විමසා බලමු. ලෝකයේ වැඩිම ජනගහනයක් සිටින රටවල් අතරින් ප්‍රධාන රටක් ඉන්දියාව ලොක්ඩවුන් එකකට ගියා. සම්පූර්ණයෙන්ම අක්‍රීය තත්ත්වයකට පත් කළා මීට සති දෙකකට විතර කලින් නේද අමල්? දැන් තත්ත්වය කොහොමද?
ඉන්දියාව එක දිගටම සති තුනකට තමයි ඔවුන් මේ ලොක්ඩවුන් එකට ගිහිල්ලා තියෙන්නේ. මේ වෙනකොට 7000කට ආසන්න පිරිසක් රෝගය වැළඳිලා තියෙනවා. ඒකම 226ක් අද උදේ වෙනකොට ජීවිතක්ෂර පත් වුණා කියලා තමයි වාර්තා වෙන්නේ. වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් ඇතරම වාර්තා වෙලා තියෙන නවදින්න නුවර. දැන් සති දෙකකට කලින් ඔවුන් ඒ ආගමික උත්සවයක් තිබුණ නිසමුඩින් කියන ප්‍රදේශයේ ඒ තිබිච්ච ඒ ආගමික රැස්වීමට 10000ක විතර පිරිසක් සහභාගී වෙලා එතනදී සෑහෙන පිරිසකට මේ රෝගය වැළඳුණයි කියලා තමයි වාර්තා වෙන්නේ. ඇතරම ඒ අවස්ථාවට ශ්‍රී ලාංකිකයන් 33 දෙනෙකුත් සහභාගි වුණයි කියලා ඉන්දියන් බලධාරීන් වාර්තා කරලා තිබුණා. ඒ විශාල පිරිසක් කුඩා ස්ථානයකට එක්රැස් වීම තුළින් මේ රෝගය බොහොම දරුණු ලෙස නවදිල්ලි නුවර ඒ පැතිරෙන්නට ඒක හේතු වුණයි කියලා තියෙනවා. නරේන්ද්‍ර මෝඩි අග්‍රාමාත්‍යවරයා බොහොම දැඩි ලෙස මේ ලොක්ඩවුන් එක දැන් ක්‍රියාත්මක කරනවා. ඒ තියෙන ඔහු අනුයකුත් ආර්ථික දුෂ්කරතා මැද්දේ වුණත් ඒක කරන්නට ඔවුන් ඉදිරිපත් වෙලා තියෙනවා. මොකද මේ රෝගය ප්‍රබලව ව්‍යාප්ත වුණොත් ඉන්දියාවෙත් ඒ සෞඛ්‍ය පද්ධතියට දරා ගන්න බැරි ප්‍රමාණයක් රෝගීන් ඇතිවේ කියන බිය නිසා තමයි මේ විදිහට ඔවුනුත් ඒ දැඩි පියවරක් අරන් තියෙන්නේ. සති 3කට විතරක් මේ ලොක්ඩවුන් එක මුලින්ම ප්‍රකාශයට පත් කරාට බොහෝ විට ඒ කාලය තව සතියකින් හෝ දීර්ඝ කරන්නට පුළුවන් කියන විශ්වාසයක් දැන් ඇති වෙලා තියෙනවා.
අපි මීළඟට අපේ මව්බිම ශ්‍රී ලංකාව කෙරෙහි අවධානය යොමු කරමු. ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස ආසාදිතයන් සංඛ්‍යාව සහ ඒ මර්ධනය සඳහා යම් විශේෂිත ක්‍රියාමාර්ගයක් මේ සතිය වෙනකොට අරගෙන තියෙනවද කියන කාරණාව පිළිබඳව අවසාන වශයෙන් විමසා බලමුම.
ශ්‍රී ලංකාව පැත්තෙන් ශ්‍රී ලංකාව දැන් මාර්තු 20 වෙනිදා ආරම්භ කරපු ඒ ලොක්ඩවුන් එක දින නියමයක් නොමැතිව ඉදිරියට පවත්වාගෙන යනවා. බොහෝ විට මේ මාසේ 17 වෙනිදා වෙනකොට යම්කිසි සහනයක් නැත්තම් මේ ලොක්ඩවුන් එක ඉවත් කිරීමක් ගැන බලධාරීන්ගේ දැන් අවධානය යොමු වෙලා තියෙනවා. සිංහල අවුරුද්ද බොහෝ දුරට ඇඳිරි නීති යටතේ තමයි රටට සිංහල අවුරුද්ද සමරන්න වෙන්නේ. සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙන්නේ මේ දැනට ඇති කළ තියෙන ලොක්ඩවුන් එක මේ දැන් සති 3කට ආසන්න කාලයක් යම්කිසි විදිහකට රෝගය පාලනය කරන්න හැකි වුණා නම් ඒක තවදුරටත් සතියක් හෝ දෙකක් පවත්වා ගැනීමෙන් පමණයි මේකේ ප්‍රතිඵල සම්පූර්ණයෙන් ලබා ගන්නට පුළුවන්. එහෙම නොවුනොත් මේ සති 3ක් ලොක්ඩවුන් කරපු එකේ ඵලක් නැtei කියලා. ඉතින් මේ වෙනකොට ඒ කටයුත්ත ඉදිරියටම ගෙන යාමටම තමයි බලධාරීන් මේ වෙනකොට ප්‍රකාශ කරලා තියෙන්නේ. ඊට අමතරව ශ්‍රී ලාංකිකයන් පිරිසක් පිට රටවල් වල ගුවන් තොටුපළවල මේ වෙනකොට හිරවලා ඉන්නවා කියලා වාර්තා වෙලා තියෙනවා. ඔවුන් නැවත ලංකාවට ගැනීම සඳහා වැඩපිළිවෙළකුත් ආණ්ඩුව මේ වෙනකොට ප්‍රකාශයට පත් කළා තියෙනවා. ගුවන් සුට්ටි පොළවල් 11ක දැනට හිරවලා ඉන්න ශ්‍රී ලාංකිකයන් 30කට ආසන්න ප්‍රමාණයක් නැවත තම රටට පැමිණීමට අවසර දීමට කැබිනට් මණ්ඩලය දැන් තීන්දුව කළා තියෙනවා. ඉතින් ඔවුන්ගේ ගුවන් ගමන් සම්බන්ධයෙන් කොහොමද ඔවුන් ලංකාවට ඇතුළත ගෙන්න ගන්න කියන එක දැන් ඒ සාකච්ඡා වෙමින් පවතිනවා. කෙසේ වෙතත් මේ පැමිණෙන පුද්ගලයන් සති 3ක නිරෝධායනයකට යටත් කරන්න ඕනේ කියන කොන්දේසිය මත තමයි ඒ කාරණාව සිද්ධ වෙන්නේ. මුලින් දිල්දුක්ෂි මේ නිරෝධායන කටයුත්ත කරේ සති 2ක කාලයකටයි. නමුත් දැන් සෞඛ්‍ය අංශ අදහසක් පළ කරලා තියෙනවා සමහර රෝගීන්ට මේ රෝග ලක්ෂණ මතුවෙන දින 17කට වැඩි කාලයක් යනවායි කියලා. ඉතින් ඒ නිසාවෙන් දැන් නිරෝධායන කටයුත්ත සති 3ක් දක්වා ශ්‍රී ලංකාව දීර්ඝ කරලා තියෙනවා. ඒ අනුව මේ ලංකාවට ගෙන එන්නට නියමිත ඒ ශ්‍රී ලාංකිකයනුත් ඒ සති 3 නිරෝධායනට යටත්ව තමයි ඔවුන්ට ලංකාවට නැවත ඇතුල් වෙන්න අවසර ලබා දීලා තියෙන්නේ.
හොඳයි අමල්, අපි එමනම් ස්තුතිවන්ත වෙනවා මේ කොරෝනා වසංගතය ලෝක පුරාම ව්‍යාප්ත වෙමින් පවතින ආකාරය සහ ඒ විශේෂිත රටවල් වලින් සහ කලාප වලින් මේ රෝග ව්‍යාප්තිය සම්බන්ධව අපට වාර්තා වන අලුත්ම තොරතුරු හෙළිදරව් කිරීමට මෙවරත් ලෝ වටා විදේශ විත්ති සමාලෝචනය සමගින් සම්බන්ධ වීම පිළිබඳව බොහොම ස්තුතියි. අපි එමනම් ලබන සතියේ සිකුරාදා නැවතත් හමු වෙමු. ආයුබෝවන්. මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.